නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තේ සංයේව කෝ භාරද්වාජ ධම්මානං ආසේවනා භාවනා බහුලී කම්මා සච්චානුපත්ති හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 18 වන දුරස්ථ භාවනා වැඩසටහනට මාතෘකාවක් සපයා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන චංකී සූත්‍රයෙන්. චංකී සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ, 95 වන සූත්‍රය. එතකොට අපි මේ දවස් කීපෙම මේ සූත්‍රයෙන් සාකච්ඡා කළා. අපි නැවතත් කෙටියෙන් මතක් කරගත්තොත්, භාගතුන් වහන්සේ ඕපසාද කියන ඒ නගරයට වැඩමවනවා. ඒ ඕපසාද කියන නගරය, ඒ ප්‍රදේශය චංකී කියලා බ්‍රාහ්මණ පඬිවරයෙකුට කොසල් මහරජතුමා විසින් බ්‍රහ්ම දෙයිය වශයෙන් පූජා කරන ලද්දක්. එතකොට ඒ බ්‍රාහ්මණ පඬිවරයා ඇතුළු පිරිස ඒ ප්‍රදේශය ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ මුළු ප්‍රදේශයේම පාලනය, නැත්නම් ඒ මුළු ප්‍රදේශයේම බහුභෝග සම්පත් මේ බ්‍රාහ්මණය යටතේ තමයි සියල්ල කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මෙතුමා බොහොම පඬිත නිහතමානී තැනැත්තෙක්. ඒ වගේමයි 500ක් විතර එතුමාගේ ගෝල පිරිසක්, තවත් බ්‍රාහ්මණ පිරිසක් එතුමා ඇසුරේ කටයුතු කරනවා. ඉතින් මේ ඕපසාද කියන නගරය මූලික කරගත්ත, ඊට ඉතුරුින් පිහිටි දේව වන කියන සල්ලුවිනට තමයි බුදුරජාණන් වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් වැඩම කරන්නේ. එතකොට ඒ ආරංචිය ලැබිච්ච ඒ නගරවාසීන් බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න සාකච්ඡා කරන්න යනවා. ඒක දකිනවා මේ චංකී කියන බ්‍රාහ්මණ පඬිවරයා. ඉතින් එයාත් කැමැත්ත ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න යන්න. ඉතින් ඒ නගරයට පැමිණලා හිටිය අනිකුත් බ්‍රාහ්මණීන් මෙතුමාව නවත්තන්න හැදුවත් මේ චංකී බ්‍රාහ්මණ පඬිවරයාට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළා තමන් ඒ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න දකින්න යෑම සුදුසී කියන එක හේතු ගන්වන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ පිරිසත් එකතු වෙලා, ඒ වගේම චංකී බ්‍රාහ්මණයාගේ ගෝල බ්‍රාහ්මණ පිරිසත් එකතු වෙලා භාගවතුන් වහන්සේ දකින්න යනවා. එහෙම ගිහිල්ලා ඔවුනොවුන් අතර කතා සංවාපයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ වැඩිහිටි බ්‍රාහ්මණ පිරිසත් අතර යම් සාකච්ඡාවක් කෙරෙනවා. ඒ සාකච්ඡාව කෙරෙන අතරවාරෙදි ඒ පිරිසේ ඉන්න බොහොම තරුණ, වයස 16ක් වෙච්ච තරුණ කාපටික කියන බ්‍රාහ්මණ මානවකෙක් විටින් විට මේ කතාවට සම්බන්ධ වෙන්න, මැදිහත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ ඒ බ්‍රාහ්මණ මානවකයාව වළක්වනවා. මොකද දැන් මේ වැඩිහිටියන් එක්ක කෙරෙන සාකච්ඡාවක් නිසා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී බොහොම නිහතමානීව චංකී බ්‍රාහ්මණ පඬිවරයා නැගිටලා බුදුරජාන් වහන්සේට මතක් කරලා සිටිනවා මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා තමන් අතර ඉන්න බොහොම දක්ෂ සුවච ගෝලෙක්, මේ ත්‍රිවේදය හොඳට දැනගෙන තියෙනවා, හදාරලා තියෙනවා. ඒ නිසා මේ කරන සාරගර්භ සාකච්ඡාවට මැදිහත් වෙන්න, වචනයක් යොමු කරන්න මේ කාපටික බ්‍රාහ්මණ මානවකයාත් සුදුසුයි කියන කාරණාව බුදුරජාන් වහන්සේට සැලකලා සිටිනවා. ඉතින් අවස්ථාව ආවහම බුදුරජාණන් වහන්සේ ඒ කාපටික බ්‍රාහ්මණයාගේ මුහුණ දිහා බලනවා. ඉතින් එතනින් තේරුම් ගන්නවා කාපටික බ්‍රාහ්මණ මානවකයා දැන් තමන්ගේ අවස්ථාව කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් නගනවා. ඒ තමයි මේ බ්‍රාහ්මණයන් විසින් තමන්ට උගන්වන මේ වේද මුල් කරගත්ත ඒ ඉගැන්වීම්, ඒ සියල්ලම සත්‍යයි කියලා තමයි අපි අදහන්නේ. ඒව අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. අනිකුත් සියල්ල බොරු කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රමණ භවත් ගෞතමීන්ගේ අදහස කුමක්ද? ඔන්න මේ විදිහේ ප්‍රශ්නයක් දැන් කාපටික බ්‍රාහ්මණ තරුණයා බුදුරජාණන් වහන්සේට යොමු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව පෙන්눔 කරනවා මේ වේද ග්‍රන්ථවල අන්තර්ගත වෙලා තියෙන කාරණා විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් අදහගෙන ආවට ඔය උගන්වන ගුරුවරු මේවා 100%ක් සාක්ෂාත් කරලා තම තමා වශයෙන් දැනගෙන දැකගෙන ප්‍රකාශ කරනවා නෙමෙයි. ඒ වගේම මේ ගුරුවරුන්ගේ ගුරුවරුත්, පරම්පරා හතක් විතර යනකම් මේ ගුරුවරුන්ගේ ගුරුවරුත් මේ කිසිම දෙයක් තම තමා වශයෙන් දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන තමන් දැක්කා, තමන් දැනගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේමයි පුරාතනයේ පැවත එන මේ වේද වලට මූලාශ්‍ර වෙච්ච නැත්නම් මේ වේද ඉදිරිපත් කරපු ඒ පුරාණ ඍෂිවරුන් ඒ අයත් තම තමා වශයෙන් දැනගෙන සාක්ෂාත් කරගෙන දැකගෙන තමන් දැනගත්තා තමන් දැකගත්තා තමන් සාක්ෂාත් කළා කියලා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මෙතන එක්තරා අන්දමක අන්දවේණියක් කියලා සමහන් වෙනවා. ඒ කියන්නේ අන්දේකින් තවත් අන්දේකට එන වගේ ගමනක් තමයි මෙන්න මේ ශාස්ත්‍ර ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නිෂ්ඨාවකට පැමිණෙන්න විදිහක් නැහැ. මේ සියල්ල සත්‍යයි අනිත් සියල්ල බොරුයි කියලා. ඒ නිසා සලකන එක නිවැරදි නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කාපටික බ්‍රාහ්මණ තරුණයාට පෙන්ලා දෙනවා. ඉතින් ඒ වෙලාවේදී කාපටික බ්‍රාහ්මණ තරුණයා කියනවා ශ්‍රද්ධාවෙන් පමණක් නෙමෙයි අපි පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවත මේවා අහලා අහලා එන නිසාත් අපි මේක පිළිගන්නවා කියලා ඔන්න තවත් කාරණයක් ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ක්‍රම පහක් මතක් කරලා දෙනවා. මේ දැනුම ලබා ගන්නා නැත්නම් විවිධාකාර ශාස්ත්‍රයන් හදාරන යම් යම් ඉගෙනීම් ක්‍රම හදාරන ක්‍රමවේදයන් පහක් මතක් කරලා දෙනවා. ඒ සියලුම ක්‍රම, ඒ ක්‍රම පහම හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ඉගෙනීම් තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඉතින් පළවෙනි ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ ශ්‍රද්ධාව. යමෙක් ශ්‍රද්ධාවෙන් යමක් අදහනවා. බොහොම උමනාවෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ඇදහිල්ලක් වශයෙන් අදහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අදහන දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, සත්‍ය නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඇතම් කෙනෙක් තමන්ගේ රුචිය නිසා, තමන්ගේ කැමැත්ත නිසා, තමන්ට ඒක බොහොම ප්‍රසාදයක් දනවන නිසා යමක් අදහනෝ, යමක් පිළිගන්නෝ. නමුත් ඒ තමන් කැමති දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඊට පස්සේ පෙන්නනවා තවත් ක්‍රමයක්. ඒ තමයි අනුස්සව කියලා නැවත නැවත අහන්න ලැබීම නිසා, පරම්පරාවක් තිස්සේ, පරම්පරා ගණනාවක් තිස්සේ නැවත නැවත එකම දේ අහන්න ලැබීම නිසා සුද්ධ ලියවිල්ලක් වශයෙන් ආපු නිසා පිළිගන්නවා. නමුත් එතනත් සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට පෙන්නනවා ආකාර පරිවිතක්ක කියලා. හිතින් මේ යම් යම් කාරණාවල තියෙන බාහිර පෙනුම, ඒ හැඩගැස්වීම, ඒබඳු තර්කයට වැටහෙන යම් යම් කොටස් තේරුම් අරගෙන ඒබඳු දේවල් සම්බන්ධයෙන් තර්කානුකූලව විතර්ක කරලා හිතලා බලලා යමෙක් පිළිගන්නවා. නමුත් එතනත් සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. අර විතර්ක කළා මේ තර්කානුකූලව හරි නැහැ කියලා බැහැර කරපු දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් පෙන්වන්නේ දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියලා. තමන්ගේ දෘෂ්ටියක් වශයෙන් තමන්ම හිතලා නැවත නැවත කල්පනා කරලා නැවත නැවත හිතලා යම් යම් දෘෂ්ටි වලට පැමිණෙන්න පුළුවන්. එතනත් සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. මොකද මේ තමා තුළින් හිතා ගැනීම, තමන්ම විතර්ක කිරීම, තර්ක කිරීම, මේ සියල්ලටම මුල ඇත්තටම සංඥා විපල්ලාස තියෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අනිත්‍ය වූ දේවල් සම්බන්ධයෙන් අපිට වැටහෙන්නේ නිත්‍යයි කියලා. ඒ වගේම දුක් වූ දේවල් සම්බන්ධයෙන් අපිට වැටහෙන්නේ සැපයි කියලා. අනාත්ම වූ දේවල් සම්බන්ධයෙන් අපිට වැටහෙන්නේ ආත්මයි කියලා. ඒ වගේම අසුබ වූ, පිළිකුල් වූ දේවල් සම්බන්ධයෙන් අපිට වැටහෙන්නේ සුබයි, සුඛයි, සැපයි කියලා. ඉතින් මෙන්න මේ බඳු සංඥා විපල්ලාස මට්ටමක්, විකෘත වූ සංඥා මට්ටමක් අපේ සාමාන්‍යයෙන් මේ ඉන්ද්‍රිය පරිහරණයේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ බඳු විකෘත සංඥා මට්ටමක් තුලින් අපි යම් යම් තොරතුරු ඇතුළට අරගෙන ඒව නැවත නැවත සිතීමෙන් ඒක චිත්ත විපල්ලාස මට්ටමකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් හිත සිතුවිලි ධාරාවක් වැරදි. මොකද අර ආපු තොරතුරු ටිකම වැරදි, ඇතුළට ගත්ත තොරතුරු ටිකම වැරදි. ඒක මතපදනම් වෙලා කරන සිතුවිලි, ඒ කරන චින්තනයත් එතෙන්දි වරදිනවා. ඉතින් නැවත නැවත මේ චින්තනයේම හිත හැසිරවීම හරහා කාලාන්තරයක් තිස්සේ ඒකම ඒකම හිතලා හිතලා අන්තිමට ඒක තමන්ගේ හිතේ මුල් බැස ගන්නවා. ඒ තුලම දෘෂ්ටිගත වෙනවා. ඉතින් ඒ දෘෂ්ටියත් වැරදි සහගතයි. ඉතින් ඒ නිසා කෙනෙක් හිතපු පමණින්, දෘෂ්ටිගත වෙච්ච පමණින් එතන සත්‍යය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ක්‍රම පහ සම්බන්ධයෙන්ම බුදුරජාන් වහන්සේ මේ තියෙන දෝෂය නැත්තම් මේ තියෙන අඩුපාඩුව පෙන්ලා දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මම මේ විදිහට කියනවා, ඒ වගේමයි සත්‍යානුරක්ෂණයක් කියලා කාරණාවක් මම මෙතෙන්දි මතු කරනවා. ඒ තමයි මේ කාරණා පහම ප්‍රයෝජනවත් වෙනවා. මේ කාරණා පහම මේ යම් යම් ඉගැන්වීම් ක්‍රම හදාරන්න, ඒවා ආරක්ෂා කරන්න, මතක තබා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒ මට්ටමේදී හැබැයි සත්‍යාලු රක්ෂණයක් වෙන්න නම් මේ ශ්‍රද්ධාවෙන් අදහන දේ ගැන විශ්වාසය තැබුවට කමක් නැහැ. ඒ වගේම යම් කිසි විවෘත මනසකුත් තබා ගැනීම අවශ්‍ය වෙනවා. මේ අදහන දේ තුලම සත්‍ය තියෙන එකක් තියෙයිදෝ කියලා පුංචි අවිශ්වාසයකුත් තියාගන්න එක වටිනවා. ඒ වගේමයි තමන් තුළ යම් කිසි නම්‍යශීලී බවක්, විවෘත වීමක් ඕන වෙලාවක තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන් කමක් එහෙමන් තියාගන්න වෙනවා. මොකද තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. තම තමා වශයෙන් දැකගෙන නැහැ. තාමත් නිකන් හුදු ඇදහිලි මාත්‍රයක් පමණයි. බාහිරින් ගත්ත ඇදහිල්ලක් පමණයි තාම තියෙන්නේ. ඒ නිසා එතෙන්දී යම් විවෘත මනසක් තබා ගන්න අවශ්‍යයි. මේ අදහන දෙයම සත්‍යයි, අනිත් සියල්ල බොරු කියලා අන්තගාමී වෙන එක සුදුසු නැහැ. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන් කැමැත්තෙන් යම් කිසි දෙයක් පිළිගත්තට ඒ පිළිගත් දේ තුළ සත්‍ය තේන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිගත් දේ ඒකාන්ත වශයෙන් සත්‍යයි, අනිත් සියල්ල බොරුයි කියලා කලකෙන එක සුදුසු නැහැ. හැබැයි ඒ ෘචියෙන් ගත්ත දේ ආරක්ෂා කරාට වරදක් නැහැ. ඒ වගේමයි අනුස්සව කියලා කියන ඒ પરම්පරාවෙන් ආපු ශුද්ධ ලියවිල්ලක් වෙන්න පුළුවන්, යම්සි ලේඛනයක් වෙන්න පුළුවන්. ඒක ආරක්ෂා කරගත්තර රැකගත්තර කමක් නැහැ. ඒකේ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. හැබැයි යම් විවෘත භාවයක් තබා ගන්න ඕනේ. මෙතන මේ සියල්ල මේ තමන් પરම්පරාවෙන් ආපු දෙයම සත්‍යයි, අනිත් සියල්ල බොරු කියලා අන්තගාමී වෙන එක සුදුසු නැහැ. ඒ වගේමයි අර ආකාර පරිවිතක කියලා තමන් මේ බාහිරින් දැකලා ඒ ලැබිච්ච සලකුණු අනුව, ලැබිච්ච තොරතුරු අනුව තමන් විතර්ක කළා, තර්කණයකට නංවලා ඒ දේවල් පිළිගත්තර කමක් නැහැ. හැබැයි හිතේ විවෘත භාවයක් තබා ගත යුතුයි. මේ පිළිගත් දේ තුළ සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට අර හිතින් හිතලා බලලා දෘෂ්ටිගත වීමක් තුලින් ඒ දෘෂ්ටියේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකාන්ත වශයෙන් ගන්න එපා කියලා කියනවා. එතන මේම සත්‍යයි, අනිත් සියල්ල බොරු කියලා. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ අර දැනුම ලබා ගන්න යම් කිසි ඉඩක් දෙනවා, ඒක ආරක්ෂා කරන්න යම් කිසි ඉඩක් දෙනවා. හැබැයි විවෘත මනස නිතර පවත්වන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. ඒ විමසීම, විවෘත මනස තමන් තුළට හැරිලා බැලීම තියාගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. මේ ආකාරයෙන් සත්‍යානුරක්ෂණයක් බුදුරජාන් වහන්සේ පනවනවා. හැබැයි මෙතනින්ම මෙතෙකින්ම සත්‍යානුබෝධයක්, සත්‍ය වෙත පැමිණීමක් නොවන බව විශේෂයෙන් මතක් කරනවා. දැන් එතකොට අර කාපටික බ්‍රාහ්මණය අහනවා, බ්‍රාහ්මණ මානවකයා අහනවා, එතකොට කොහොමද සත්‍යානුබෝධයක් වෙන්නේ? දැන් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සත්‍යානුබෝධය සම්බන්ධයෙන් කාරණා 12ක් උගන්වනවා. ඒ කියන්නේ මුලින්ම සත්‍යානුබෝධයක් වෙන්න නම් තමන්ට මේ සුදුසු, එහෙමත් නැත්නම් නිවැරදි ගුරුවරයෙක් සොයාගන්න එක වටින බව මෙතනදී මතක් කරනවා. ඒ ගුරුවරයා විශේෂයෙන්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු නොකරන බව, එයාගේ කයෙන් කරන කටයුතු, වචනයෙන් කරන ප්‍රකාශන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩ පැවැත්විලා නැති බව, එහෙමත් නැත්නම් ඒ බඳු ලෝභ මූලයකින්, ද්වේෂ මූලයකින්, මෝහ මූලයකින් එයාගේ මනස විකෘති වෙලා නැති බව, මුලාවටපත් වෙලා නැති බව මදක් පරීක්ෂා කරලා බලන්න කියනවා. එහෙම නැති බව තේරෙනවා නම් අන්න ඒබඳු ගුරුවරයෙක් ගැන ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියලා කියනවා. ඒ ශ්‍රද්ධාවෙන් තමයි යා මේ ගුරුවරයා ගාවට යන්නේ. සද්ධා ජාතෝ උපසංකමති කියලා. එතකොට දැන් ගුරුවරයාව දැන් ඔන්න අර ශ්‍රද්ධාවක් මුලින් ඇති වුණා. ඒ ශ්‍රද්ධාවක් ඇති වුණ නිසා දැන් ඒ ගුරුවරයා ගාවට යනවා. උපසංකමන්තෝ පෛදු පාසති. දැන් එතකොට ළඟට ගිහිල්ලා දැන් මදක් ඇසුරු කරලා බලනවා. පෛරු පාසන්තෝ සෝතං ඕදහති. එතකොට මේ ඇසුරු කරන කාලයේදී දැන් එයා මදක් කන් යොමනවා මේ ගුරුවරයා මොකද කියන්නේ කියලා. දැන් මෙතෙන්දිත් අපි ඊයේ මතක් කරගත්තා වගේ ඇතරම ගෝලයාගෙත් සැහෙන කොටසක් කෙරෙන්න තියෙනවා. ඒ තමයි බොහොම නිහතමානීව විවෘත මනසකින් ගෞරව සම්ප්‍රයුක්තව මේ ගෝලයා මේ ගුරුවරයාව ඇසුරු කිරීම. ඒ වගේම මේ ගෝලයාත් ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතුයි. නැත්නම් අවුරුදු ගාණක් ඇසුරු කළත් මේ කොයිතරම් ප්‍රඥාවන්ත ගුරුවරයෙක් වුණත් ඒ ගුරුවරයා සතු දේ මේ ගෝලයට ලැබෙන්නේ නැහැ. ඉගෙන ගන්න බැහැ. හරියට අර මේ මාළු පිනිවල, වෑංජන් වල රස දන්නේ නැති හැන්දක් වගේ. හැබැයි ගෝලයා ප්‍රඥාවන්ත නම් කෙටි ඇසුරකදීන් පවා මේ ගෝලයාගේ දැනුම මේ ගුරුවරයාගේ දැනුම ඒ අවබෝධය මේ ගෝලයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරියට නිකන් මාළු පිණි වැංජනවල රස ක්ෂණිකවම දැනගන්න දිව වගේ. ඉතින් මෙන්න මේ කාරණාවත් මෙතෙන්දී අපිට සලකලා බලන එක වැදගත්. එතකොට ගුරුවරයාව මුලින් පරීක්ෂා කරන්න පුළුවන් එයා මේ ලෝභයෙන්ද ද්වේෂයෙන්ද මෝහයෙන්ද කටයුතු කරන්නේ කියලා. එහෙම නැති බබ තමන්ට වැටුණාම එබඳු ගුරුවරයෙක් ගාවට ගිහාම එහෙමනම් තමන් බොහොම නිහතමානී වෙලා ඒ ගුරුවරයාට වත්පිළිවෙත් කරමින් ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගන්න දරණ ප්‍රයත්නයක් මෙතන සූත්‍රයේදී පෙන්눔 කරනවා. ඉතින් මේක ඒ කාලේට ඇත්තටම විශේෂයෙන් වළංගු වෙනවා. මොකද එදා කාලේ අද වගේ මේ පොත්පත් ආදී විවිධ ක්‍රමවලින් නෙමෙයි ඉගෙන ගන්න තිබුණේ. ඒ ගුරුවරයා ගාවට ගිහිල්ලා දැන් විශේෂයෙන්ම මේ පිඟුතුන් දන්නවා ඔය දිසාපාමොක් ආචාර්යින් වගේ සම්බන්ධයෙන් කරන ඒ කතා ප්‍රවෘත්තිවලදී එහෙම විශේෂයෙන් මතක් කරනවා ඒ බොහොම දුර බැහැරින් ඒ දිසාපාමොක් ආචාර්යින් ගාවට පැමිණෙනවා. ඉතින් එයාට බැල මෙහි කරමින් තමයි ඒ ගුරුවරයාගෙන් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඉතින් එතකොට ඉබ්බන්දු පසුබිමක තමයි මේ ගෝලයා ටික ටික ඒ ගුරුවරයාගෙන් යම් යම් දැනුමක් ලබමින් දැන් ඔන්න කටයුතු කරන්න. ඊට පස්සේ මෙබඳු කන් යොමු කිරීමක් කළා නම් අන්න යාට ධර්මයක් අහන්න ලැබෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. දැන් ඔන්න කන් යොමු කරා ඒ අනුව ධර්මයක් අහන්න ලැබෙනවා. සුත්වා ධම්මං ධාරේති. ඒ ගිනගත් ධර්මය එයා හොඳට දරා ගන්නවා. හොඳට මතකේ තබා ගන්නවා. තථානම් ධම්මානම් අත්තං උපපරික්ඛති. හොඳට ඒකේ අර්ථ පරීක්ෂා කරලා බලනවා. ධර්මයේ ඉගෙන ගත්තා, අහගත්තා, හිතේ දරාගත්තා, ඒ අර්ථ දැන් හොඳට විමසලා බලනවා. ඊට පස්සේ අත්ථ උපපරික්ඛතු ධම්මා නිජ්ජාලං කමන්ති. දැන් එතකොට තමයි ධර්මයක් වැටහෙන්නේ. මේ අර්ථ බාහිරින් තමයි තාම ඇහුවේ. තාම නිකන් සුතමේ ඥානයක් පමණයි. ඊට පස්සේ තමයි චින්තාමේ ඥානයක් බවට පත් වෙන්නේ. හොඳට මේ දරාගත්ත ධර්මය, මතක තබාගත්ත ධර්මය එහාට මෙහාට පෙරලලා තමන්ට ශක්තිපමණින් හිතලා බලනවා. හිතලා බලද්දී අන්න යම් යම් ධර්මතා ඒකෙන් මතු කර ගන්න පුළුවන්. මේ ධර්මයේ තියෙන ගැඹුරක් එයාට තේරෙන්න ගන්නවා. හැබැයි තාමත් සාක්ෂාත් කරගෙන නැහැ. ඉතින් හැබැයි මේ තේරීම එහෙමත් නැත්නම් මේ ධර්මයන් ගැන ලැබිච්ච ඒ චින්තාමය ප්‍රඥාව එයාට ලොකු කුසල ඡන්දයක් ඇති කරනවා. මේක අනිවාර්යෙන් මම පුහුණු කළ යුතුයි. මේක අනිවාර්යෙන් මම ප්‍රායෝගිකව මගේ සිතේ දියුණු කරගන්න උත්සාහන්ත විය යුතුයි කියලා අන්න ඡන්දයක් පහළ වෙනවා. ධම්ම නිජ්ජානක්ඛන්දියා සති ඡන්தோ ජායති. අන්න ඒ බඳු ඒ ධර්මතා හොඳට තේරුණාට පස්සේ මේ ධර්මයේ තියෙන හරයක් සුළුෙන් හෝ වැටුණාට පස්සේ තමයි අන්න යාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ. මමත් මේක හදාරන්න ඕනේ. මමත් මේක ප්‍රායෝගිකව මේ ධහමේ හැසිරෙන්න ඕනේ කියලා අන්න ඡන්දයක් පහළ වෙනවා. අන්න ඒ අවස්ථාවේ තමයි ඡන්ද ජාතෝ උස්සහති. දැන් තමයි ඔන්න වතුරට බහින්නේ. දැන් තමයි යා ප්‍රායෝගිකව තමා තුළම මේ ධහම ප්‍රත්‍යක්ෂ කරගන්න. නැත්තම් තමා තුළින්ම මේ ධහම මතු කරගන්න උත්සාහන්ත වෙන්නේ. උස්සහිතා තුලයිද. දැන් මේ උත්සාහයත් එක්කම දැන් එයා තමන්ගේ කය දිහා බලමින් නැත්තම් කයේ මතුවෙන විවිධාකාර වේදනා ස්වභාවයන්, හිතේ මතුවෙන විවිධාකාර වේදනා ස්වභාවයන් දිහා බලමින්, හිත දිහා බලමින් මේ ධර්මයේ ඉගැන්වෙන ඒ යම් යම් ප්‍රතිපදාවන් හරහා එයා දැන් එක්තරා අන්දමක නිරීක්ෂණයක් පටන් ගන්නවා. දැන් අන්න තමාගේම නුවණක්. දැන් මෙතෙක් අරගෙන ආවේ අනුන්ගේ නුවණක්, අනුන් කෙරෙහි ශ්‍රද්ධාවක්, ඒකතාවකාරිකව ලබාගත්ත මතු පිට තියෙන නුවණක්. නමුත් දැන් තමාම දැකලා තමාම මේ ගමන යමින් ඇති කරගන්නා වූ නුවණක්. මේක තවත් පැත්තකින් අපිට විස්තර කරන්න පුළුවන් උපමාවකින්. අපිට යම්කිසි දුර ගමනක් යන්න තියෙනවා නම් අපි හිතමු අපි සිතියම් පොතක් අරගෙන ඒ සිතියම ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලමු. හොඳට ඒ සිතියම තේරුම් ගන්නවා. අන්න ඒ සිතියම තේරුම් ගත්තට පස්සේ එයාට හොඳට වැටහුණා නම් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා දැන් එයාම මේ ගමන යනවා. අන්න ඒ වගේ තමයි ප්‍රායෝගිකව මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ තමයි එයාටම ඒ නිරීක්ෂණයන් කරන්න ලැබෙන්නේ. ඊට පස්සේ තොලෙයත්වා පදහති. දැන් මේ නිරීක්ෂණය කරගෙන යනකොට එයාට තේරෙනවා මේක ටිකක් ගැඹුරුයි. මේකේ යන්න යම් කිසි දුරක් තියෙනවා. මං මගේ පැත්තෙන් වෙන්න ඕන, ඉෂ්ට වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ප්‍රායෝගිකව මේ ධහමේ හැසිරෙන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන්න එයා පදන් වීරයක් ආරම්භ කරනවා. මොකද බාහිරින් දැකපු දේ නෙමෙයි ප්‍රායෝගිකව කරන්න ගියහම තියෙන්නේ. ඉතින් මේ බාහිරින් දැකපු දේ සාක්ෂාත් කරගන්න යන ගමනේදී විවිධාකාර ගැටලු, විවිධාකාර නොතේරෙන තැන්, බොරු වලවල් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා එතෙන්දී තමන් බොහෝම දක්ෂව ඒ කටයුතු නැත්තම් ඒ දුර්ග තරණය කරගන්න ලොකු උත්සාහයක් දරනවා. ලොකු වීරයක් එයා පදන් වීරයක් දැන් එයා අනුගමනය කරනවා. ඒ බඳු පදන් වීරයක් නිසා පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති. ඒ හොඳ පදන් වීරයක් එයා දීර්ඝ කාලයක් තිස්සේ යෙදීම නිසා අන්න තම තමා වශයෙන් තමාගේම වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් මේ පරම වූ සත්‍යයක් සාක්ෂාත් කරගන්න යාට අවස්ථාව ලැබෙනවා. පඤ්ඤායච සං අතිවිජ්ජ පස්සති. එතකොට මේ තමන් තුළ දියුණු වෙන ප්‍රඥාවකින් මේ යථාර්ථය විනිවිද දකින්න. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සත්‍යානුබෝධය සිද්ධ වෙන ආකාරය දැන් මේ කාපටික බ්‍රාහ්මණ තරුණයාට උගන්වනවා. ඊට පස්සේ මෙහෙම උගන්වලා බුදුරජාණන් වහන්සේ තව ප්‍රකාශයක් කියනවා. එත්තවතා සච්චමනු බුඤ්ජති එත්තවතාච මයං සච්චානුබෝධං පඤ්ඤාපේ නත්වේවතාව සච්චානුපත්ති හෝති इति. ඔන්න තවත් ඉඩක් අරගන්නවා. දැන් ඔන්න මම මේ තරුණයාට සත්‍යව බෝධය වෙන හැටි නැත්නම් මේ සත්‍යයට පැමිණීම, එළඹීම, සත්‍යයට බැස ගැනීම ගැන මම ඔන්න ප්‍රකාශ කරා. හැබැයි තාම සච්චානුපත්තියක් උනේ නැහැ. සත්‍යයම බවටපත් වීම, එහෙමත් නැත්නම් සත්‍ය වෙත හොඳටම එළඹීම, ඒකේ පරිපූර්ණත්වය තාමත් වෙලා නැහැ කියලා ඔන්න බුදුරයන් වහන්සේ තවත් කොටසකට ඉඩක් ගන්නවා. දැන් එතකොට මේ කාපටික බ්‍රාහ්මණ තරුණයා, මේ මානවකයා දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. හොඳයි, මම දැන් සත්‍යානුරක්ෂණයත් ඉගෙන ගත්තා, සත්‍යානුබෝධයත් ඔබ වහන්සේගෙන් මම අහගත්තා. එහෙමනම් මට මේ සත්‍යානුපත්තිය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ සත්‍යයේ කෙල පැමිණීම, එමත් නැත්නම් සත්‍යයේ මස්තක ප්‍රාප්තිය, සත්‍ය බවටම පත්වීම කෙසේද සිද්ධ වෙන්නේ කියලා ඔන්න ප්‍රශ්නයක් නගනවා. එතෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, තේසං ඒවකෝ භාරද්වාජ ධම්මාණං ආසේවනා භාවනා බහුලී කම්ම සච්චානුපත්ති හෝති. දැන් අර මෙතෙක් විස්තර කරපු ඒ කාරණා 12ම ආසේවනා භාවනා බහුලී කම්ම, ඒකම තව තව ප්‍රගුණ කිරීම හරහා, නැවත නැවත කිරීම හරහා, ඒ කරුණම නැවත නැවත වර්ධනය කිරීම හරහා, භවනා කිරීම හරහා, ඒ වගේමයි බහුලීකృత කිරීම හරහා, බහුලී කම්ම බහුලීකృత කිරීම හරහා තමයි සත්‍යානුපත්තියක් නැත්නම් සත්‍ය බවටම පත්වීමක් සිද්ධ වෙන්නේ. ඒතර මේ අනුව අපිට තේරෙනවා මේ පෙන්නුම් කරපු කාරණා 12 අපිට නැවත නැවත විමසන්න වටිනවා. මොකද නිවැරදිව සත්‍ය වෙත එළඹියත් මේ කාරණා හරහායි ඊළඟට තවදුරටත් සත්‍ය මත පරිණත වීමක්, පරිපූර්ණ වීමක්, සත්‍ය තුලින් හොඳට තෙදවත් වීමක් වෙන්නේත් මේ කාරණා 12ම තව තව ප්‍රගුණ කිරීමෙන්, තව තව බහුලීකృత කිරීමෙන්, නැවත නැවත ආසේවණය කිරීමෙන්. එතකොට මේ කාරණාවලට අපි පොඩ්ඩක් තව එකතු කරගන්න පුළුවන් කන්ද සංයුත්තේ එන එක්තරා සූත්‍රයක්. ඒකත් මේ බුදුරජාණන් වහන්සේ කියන කාරණාවට හොඳට සාධක සපේනවා. එක්තරා අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ, කොට්ටික මහරහතන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ වැඩවාසය කරනවා. ඒ අවස්ථාවේදී කොට්ටික මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ගාවට පැමිණිලා ප්‍රශ්නයක් නගනවා. අහන ප්‍රශ්නය තමයි, සීලවතා උසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. මේ සීලවන්ත වෙච්ච යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයා මොන වගේ දෙයක්ද යෝනිසෝ මනසිකාරයෙන් කළ යුත්තේ, වැඩිය යුත්තේ කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා, සීලවතා උසෝ කොට්ටිත භික්ඛුනා පංච උපාදාන කන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බා කියලා වාක්‍යයක් කියනවා. ඒ කියන්නේ හොඳට සිල්වත් වෙච්ච තැනැත්තා මෙන්න මේ පංච උපාදානස්කන්ධයන් කෙටියෙන් කියනවා නම් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකිය යුතුයි කියන කාරණාව මතක කරලා පෙන්නනවා. තවත් පැත්තකින් කියනවා නම් විපස්සනා වැඩි යුතුයි කියන කාරණාව තමයි කියන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් හොඳට කෙනෙක් සිල්වන්ත වෙලා ඒ වගේමයි ඊළඟ පියවරක් වශයෙන් හිතේ සමාධියකුත් දියුණු කරගෙන, අතන මේ සූත්‍රයේදී සමාධිය ගැන සඳහනක් නැහැ, කෙසේ නමුත් සමාධියක් දියුණු කරගෙන ඊට පස්සේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය හොඳට ත්‍රිලක්ෂණයෙන් නැංවීම අත්‍යවශ්‍ය බව එතකොට මේ සූත්‍රය අනුවත් අපිට තේරෙනවා. එතකොට මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය නැවත නැවත විමසීම, නැවත නැවත හොඳට නිරීක්ෂණය කරමින් ඒවායෙන් හිත මුදවා ගැනීම, එහෙම නැත්නම් ඒවා කෙරෙහි හිතේ තියෙන උපාදානයෙන් හිත මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙක් භාවනාවක් වඩනකොට අපි හිතමු සක්මන් භාවනාවක් වඩනවා. විශේෂයෙන් එතකොට රූපස්කන්ධේ මුල් වෙලා තියෙනවා. එතකොට ඒ රූපස්කන්ධේ මුල් කරගෙන යා භාවනාව වඩනකොට එයාගේ පාදයට යම් යම් දේවල් දැනෙනවා. එයාට තද ගතියක් දැනෙනවා, රළු ගතියක් දැනෙනවා, උණුසුමක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා. මේ ආකාරයෙන් මේ විවිධාකාර ධාතු ලක්ෂණ දැන් මෙයා හඳුනා ගන්නවා. දැන් මෙහෙම හඳුනා ගන්නකොට තාමත් එතන උපාදානියක් තියෙනවා. තාමත් එයා මේ මධ්‍යස්ථ අරමුණේ හොඳට හිත නංවලා එතන හිත පැලපදියම් කරලා තමයි ඒ කරුණ වටහා ගන්නෙ. මොකද තාම මේ එකපාරටම අපිට බෑ මේ රූපස්කන්ධයෙන් මිදෙන්න. මුලින් මේ රූපස්කන්ධයේ ආදීනව අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒක සඳහා තමයි මේ අපි ඉස්සෙල්ලම හොඳට රූපස්කන්ධය ලං වෙලා බලන්නේ. එතකොට අන්න රූපස්කන්ධයේ තියෙන ඒ සියුම් සියුම් ලක්ෂණ මෙයාට වැටහෙන්න ගන්නවා. එතකොට විවිධාකාර අපි ධාතු පැත්තෙන් විස්තර කරොත් එතකොට පඨවි ධාතුවක තියෙන තද ගතියක්, මෘදු ගතියක්, රළු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් එයාට දැනෙන්න ගන්නවා. තේජෝ ධාතුවක තියෙන උණුසුමක්, සිසිලසක් එයාට දැනෙන්න ගන්නවා. ඊළඟට වායෝ ධාතුවක තියෙන සෙලවෙන ගතියක්, දරණ ගතියක් එයාට දැනෙන්න ගන්නවා. ආපෝ ධාතුවක තියෙන වැగిරෙන ගතියක්, ගලන ගතියක් එයාට දැනෙන්න ගන්නවා. දැන් එයා හොඳට මේ රූපස්කන්ධයේ පුළුවන් තරම් එයා විනිවිද දකින්න උත්සාහන්ත වෙනවා. තව තව විසිරුව දකින්න, විස්තර සහිතව දකින්න එයා උත්සාහන්ත වෙනවා. මේ මට්ටමේදීම වුණත් එයාට වැටහෙන්න පුළුවන් මේ එකම ලක්ෂණයක්වත් දිගට තියෙන්නේ නැහැ. ඒවා ඒ ලක්ෂණයෙන් ඒ ලක්ෂණයට මාරු වෙනවා. ඒතර එක ලක්ෂණයක් ඇති වෙනවා, ඒක දුරු වෙනවා, ඒක අවසන් වෙනවා. ඊළඟ නැවතත් වෙනත් ලක්ෂණයක් පහළ වෙනවා, හට ගන්නවා. ඊට පස්සේ ඒකත් ඔන්න නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ තවත් ලක්ෂණයක් පහළ වෙනවා. ඊට ඒකත් නිරුද්ධ වෙලා යනවා. මේ ආකාරයෙන් දැන් මෙයා මේ යෝගාවචරය තේරුම් ගන්නවා. මෙතන මේ පහළ වෙන ධාතු ලක්ෂණ, මේ ධාතු ස්වභාවයන් මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් යාට ඔන්න වැටහෙනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරලා දෙනවා. දැන් මෙහෙම දකින්න දැන් මේ යෝගාවචරයගේ අර හිතේ තිබිච්ච සත්ව සංඥාව, සුභ සංඥාව, සැප සංඥාව, ඒ වගේම නিত্য සංඥාව මේ සියල්ල ටික ටික දුරු වෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන හුදෝ ධාතු සමූහයක්ය, ධාතු ක්‍රියාකාරීත්වයක්ය කියලා මේ යෝගාවචරයට වැටහෙන්න ගන්නවා. ඒ නිසා යාගේ තිබිච්ච අර සත්ව සංඥාව වෙනුවට මෙතන ධාතු රසක්, ධාතු සංඥාවක් හිතේ මතුවෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ කාලාන්තරයක් තිස්සේ මේ රූපස්කන්ධය නැවත නැවත නිරීක්ෂණය කරන්න. වෙනත් වචන වලින් කරනනම් රූප කර්මස්ථානයක් වඩන්න. මේ රූප ස්වභාවයන්ගේ තියෙන යථා తত্ত্বය, ඒවායේ නිවැරදි ස්වභාවය මේ යෝගාවචරයට වැටහෙන්න ගන්නවා. ඉතින් මේ බඳු වැටහීමක් ඇති වෙන්න. ඒකට සාමාන්‍යයෙන් ධමයේ යොදන වචනේ තමයි යථා භූත ඥාන දර්ශනය. ඒ කියන්නේ මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක්, යථාබෝධයක් මේ යෝගාවචරය තුළ ඔන්න දැන් ගොඩ නැගෙනවා. එතකොට මේ බඳු නිවැරදි අවබෝධයක් යම්සි මනසක වැඩෙනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් කියලා කියනවා නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ රූප ලස්සනයි, හොඳයි, සැපයි කියලා අල්ලගෙන ඒවා උපාදාන කරගෙන ඉන්නේ ඒවා සම්බන්ධයෙන් අපිට නිවැරදි අවබෝධයක් නැති නිසා. අපි ඒවා අර විපල්ලාසවලට අහු වෙලා ඒවා නිත්‍යයි, සුභයි, සැපයි, සුඛයි කියලා හිතාගෙන ඉන්න නිසා තමයි අපි ඒවා ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඒවා ග්‍රහණය කරගෙන ඉන්නේ. නමුත් මේවා දිහාම හොඳට නුවණින් බලන්න, විපස්සනා නුවණකින් දකින්න, අර මේවැයෙම තියෙන මේ අනිත්‍ය ස්වභාවය මේ යෝගාවචරයට වැටහෙන්න පටන් ගන්නවා. මේවායෙම තියෙන මේ නිරන්තරයෙන් පෙළෙන ගතිය මේ යෝගාවචරයට වැටෙන්න ගන්නවා. ඒ වගේමයි මේ කිසිම දෙයක් Tamanට පාලනය කරන්න බෑ. මේ සියල්ලම හේතුඵල ධර්මයකට යටත්වයි සිද්ධ වෙන්නේ කියන මෙන්න මේ බඳු කාරණාත් මේ යෝගාවචරයට වැටෙන්න ගන්නවා. ඉතින් මේ බඳු ප්‍රඥාවක් අවදි වෙන්න මෙයාගේ හිතේ අර කලින් තිබිච්ච ආසාව, කලින් තිබිච්ච දැඩි ග්‍රහණය, උපාදාන කිරීම, දැඩිව අල්ලා ගැනීම, මේවා දැන් ටික ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. ඒවා නිකන් බොඳ වෙලා යන්න පටන් ගන්නවා. අර රූපස්කන්ධේම තියෙන විචිත්‍රත්වය දැන් පොඩ පොඩ මැකිලා ගිහිල්ලා, ඒ රේඛා මැකිලා ගිහිල්ලා ඒක දුර්වර්ණ වෙන්න, එහෙම නැත්නම් විවර්ණ වෙන්න පටන් ගන්නවා. හරියට මුලින් ලස්සනට තිබිච්ච දියසායම් චිත්‍රයක් පස්සේ කුමක් හෝ හේතුවකට වතුර වැටිලා හරිය නිකන් බොඳ වෙලා ගියාම ඒකේ අර කලින් තිබිච්ච ලස්සන මැකිලා යනවා වගේ, මේ රේඛා බොඳ වෙලා යනවා වගේ, මේ රූපස්කන්ධයේ කලින් විචිත්‍රත්වයක් තිබුණා, එහෙමත් නැත්නම් ඒ ලක්ෂණ වෙන්වෙන් වශයෙන් හඳුනාගත්තා. හැබැයි දැන් මේ කෙරෙන රූපකර්මස්ථානයේ වැඩිම හරහා අන්න මේ අරමුණු වලම එක්තරා අන්දමකින් දියාරු වීමක්, එහෙමත් නැත්නම් ඒකේ රස මැකී යාමක්, විස්තර නොපෙනී යාමක්, සියල්ල නිකන් එකට ගොජයක් බවට පත්වීමක්, එහෙමත් නැත්නම් ඒ සියල්ලම නිකන් බොඳ වෙලා ඒවැ තිබිච්ච ඒ රේඛා මැකිලා ගිහිල්ලා පැහැදිලි බව නැති වෙලා හරිම නිකන් තනි දෙයක් බවට, බොහොම රසයක් නැති දෙයක් බවට දැන් පත් වෙන්න පුළුවන්. එතකොට මේ බඳු දෙයක් එක තව තව කටයුතු කරන්න මේ යෝගාවචරයට ඒ ගැන කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මේ හිතේ දැන් පහළ වෙන්නේ නිබ්බිදාවක්, දැන් එපා වීමක්, කලකිරීමක්. තවත් පැත්තකින් කියනවා නම් කම්මැලි කමක්. මොකද කලින් නම් මේකේ තිබුණා යමක් තේරුම් ගන්න, උකහා ගන්න. නමුත් දැන් මේ සියල්ලම නිකන් එකම පදාසයක් බවට පත් වෙලා, එකම සංතතියක් බවට පත් වෙලා. ඉතින් මේ බඳු වකවානුවකදී සැලකිල්ලෙන් කෙනෙක් මේ කාරණාව තේරුම් කර ගන්නවා නම්, කමඨහන සුද්ධ කර ගන්නවා නම්, එයා දිගට භවනාව කරගෙන යනවා. මේ හිතේ පිළිකුලක් පහළ වුණාට, නැත්නම් හිතේ එපා වීමක්, කම්මැලිකමක් පහළ වුණාට, ඒකට ඉඩ නොදී, එමත් නැත්නම් ඒකට හසු වෙලා භවනාව අතහැරලා දාන්නේ නැතුව මෙයා දිගට භවනාව කරගෙන යනවා. ඉතින් මේකේ තවත් එහාට යෑමදී තව තව මේ කෙරෙහි එක්තරා අන්දමකින් විරාගී බවක් පහළ වෙලා, මේ සියල්ලම හිතින් දැන් ඈතට ඈතට යන ගතියක්, හිත තනියෙන් ඉන්න කැමැත්තක්, හිත විවේක වෙන ගතියක් දැන් ඔන්න යෝගාවචරයට අත්දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අර කිව්වා වගේ රූපයක් දිහා බලලා, මේ රූප උපාදානස්කන්ධයක් කෙරෙහි අපි කායනුපසනාවක් වඩන්නේ. ඉතින් එතකොට මේකේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා, යම්සි කෙනෙක් නිවරදිව මේ බඳු භාවනාවක් වඩාගෙන යනවා නම් මෙතන තියෙන්නේ හුදු හේතුඵල දහමක් බව, මෙතන තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් බව මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බඳු පසුබිමක තව තව වැඩෙන්න තමයි අන්න මේ හිත මේ සියල්ලම අතහැරලා දාලා කිසිවක් උපාදාන නොකරන අනිශ්චිත වූ මට්ටමක්, නිදහස් මට්ටමක්, උපාදාන වලින් තොර මට්ටමක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක එක අතකින් අර සත්‍යානුබෝධ මට්ටමක් වශයෙන් අපිට දල වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට දැන් රූපස්කන්ධය සම්බන්ධයෙන්, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය සම්බන්ධයෙන් දැන් අපිට විස්තර කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නයට උත්තරේ දැන් ඔන්න සරියුත් මහරහතන් වහන්සේ කොට්ටිත ස්වාමීන් වහන්සේට දුන්නා. ඒ කුමක්ද? අර හොඳට සිල්වත් වෙච්ච උනාට පස්සේ යාට කරන්න තියෙන්නේ මේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තේරුම් ගන්න එක. ඉතින් මේ බඳු තේරුම් ගැනීමක් සිද්ධ වුණොත් මේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා, යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරොන්ති සච්චිකරේ යාති. දැන් මේ විදිහට යා නිවරදිව භාවනාවක් වඩනවා නම් සෝතාපන්න මට්ටමක් සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් තියෙන බව මේ සුතවන්ත සූත්‍රෙත්, සීලවන්ත සූත්‍රෙත් සඳහන් වෙනවා. ඉතින් මේක අහලා මෙතනින් නතර නොවන කොට්ටිත මහරහතන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. එක අතකින් මේ දීපු පිළිතුර අර බුදුරජාන් වහන්සේ සත්‍යානුබෝධය සම්බන්ධයෙන් කාපටික බ්‍රාහ්මණ මානවකයාට දීපු පිළිතුරත් එක්ක හොඳට සැසඳෙනවා. දැන් මෙතෙන්දී කොට්ටිත මහරහතන් වහන්සේ මෙතනින් නතර නොවි තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි, සෝතාපන්නේන පනාවුසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. දැන් මේ සෝවාන් ඵලයට පත්වෙච්ච යම්කිසි ඒ සත්පුරුෂේ ඊට පස්සේ මේ කරන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයක් හදවන්න ඕනේ මොකකටද කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ දෙන්නේ අර කලින් පිළිතුරමයි. සෝතාපන්නේන පික්ඛෝ ආවසෝ කොට්ටිත බික්ඛුනා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ ඔය ආදී වශයෙන් අර කලින් පිළිතුරම ප්‍රකාශ කරනවා. දැන් එතකොට අපිට මෙතෙන්දි තේරෙනවා අර බුදුරජාන් වහන්සේ කියන්නේත් අර කාරණා 12 ආසේවනා භාවනා බහුලී කම්මා. ඒක නැවත නැවත කරන්න. නැවත නැවත වඩන්න. බහුලීකృత කරන්න කියන කාරණාවයි කියන්නේ. දැන් එතකොට සරියුත් මහරහතන් වහන්සේත් කියන්නේ ඒකමයි. අර දේම නැවත නැවත කරන්න. බහුලීකృత කරන්න. තව තව වඩන්න කියන කාරණාව මතු කරනවා. ඊට පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද්ද? දැන් මේ දැන් ඊට පස්සේ සෝත් මේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ ප්‍රශ්නයේ පිළිතුරේ අහපු ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් අන්තිමට සඳහන් කරනවා යෝනිසෝ මනසිකරොන්තෝ සකදාගාමි ඵලං සච්චිකරෝ යාති. දැන් අර විදිහට සෝතාපන්නේක් අර විදිහට කරගෙන ගියා නම් අනේ යාට අවස්ථාවක් ලැබෙනවා සකදාගාමි මාර්ගයක් සාක්ෂාත් කරන්න. ඊට පස්සේ දැන් ඔන්න කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා අහනවා දැන් ඔන්න සකදාගාමි වෙච්ච කෙනෙක් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? සකදාගාමිනාපනාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. සකදාගාමි මට්ටමටපත් වෙච්ච කෙනෙක් කුමන ධර්මයන් කෙරෙහිද යෝනිසෝ මනසිකාරයක් පැවැත්විය යුත්තේ? ඉතින් එතෙන්දිත් අර උත්තරේම සමාන උත්තරයක්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙනවා. සකදාගාමිනාපිකෝ ආවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංච උපාදානක් කන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ යাদি වශයෙන් අර කලින් කියපු පිළිතුරම දෙනවා. ඒක ඉවර කරන්නේ යෝනිසෝ මනසිකරොන්තෝ අනාගාමි ඵලං සච්චිකරේ යාති. එතකොට තේරෙනවා මේ සකදාගාමි කෙනා අර විදිහට මේ පංච උපාදානස්කන්ධයන් තව දුරටත් ත්‍රිදක්ෂිණේට නැංවීමක් කරා නම් යම් අවස්ථාවක තව තව මේ ප්‍රඥාව වර්ධනය වෙලා එයාගේ විපස්සනා නුවණ තව තව මුහුකුරා ගිහිල්ලා යා ඔන්න අනාගාමි ඵලයකටපත් වෙනවා. ඊට පස්සේ දැන් කොට්ටිත මහරහතන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් නගනවා. අනාගාමිනා පනාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. එතකොට මේ අනාගාමි මට්ටමටපත් වෙච්ච කෙනෙක් කුමන ධම්ද යෝනිසෝ මනසිකාරයට ලක් කළ යුත්තේ? සරියුත් මහරහතන් වහන්සේ වචනයක්වත් වෙනස් නොකර අර උත්තරේම දෙනවා. අනාගාමිනෝ පනාවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ යাদি වශයෙන් අර උත්තරේම දෙනවා. දීලා යෝනිසෝ මනසිකරොන්තෝ අරහත් ඵලං සච්චිකරේ යාති. මෙන්න අරහත් ඵලයක් සාක්ෂාත් කරන්න අන්න ඒ අනාගාමි උතුමාණන්ට හැකියාව ලැබෙනවා. කුමක් තුලින්ද? අර පංච උපාදානස්කන්ධයම අර විදිහට ත්‍රිලක්ෂණය නැංවීම හරහා. දැන් මේ සූත්‍රයේ තවත් විසිතුරු කාරණාවක් වෙන්නේ දැන් මේ කොට්ටිත මහරහතන් වහන්සේ උතරින් අතර වෙන්නේ නැහැ. උන්වහන්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා අරහතාපිකෝ ආවසෝ කොට්ටිත කතමේ ධම්මා අරහතාපන ආවසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. මේ අරහතන් වහන්සේ මොනවද මේ යෝනිසෝ මනසිකාරයෙන් බැලිය යුත්තේ? ඉතින් අපිට හිතනවා ඉතින් මේක මහා තේරුමක් නැති ප්‍රශ්නයක්. රහත් උනාට පස්සේ තව මොනවද බලන්නද? ඉතින් මෙතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ අර උත්තරේම දෙනවා. අරහතාපිකෝ ආවසෝ කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ මේ ආදී වශයෙන් අර උත්තරේම දෙනවා. දීලා විශේෂත්වයක් තියෙනවා. උන්වහන්සේ කියනවා නත්තිකෝ ආවසෝ අරහතෝ උත්තරින් කරණීයං කතස්සචා පතිචයෝ අපිච ඉමේ ධම්මා භාවිතා බහුලී කතා ditta dhamma sukha viharaya ceva samvattanti sati sampajanyaya chaati. කියලා ඔන්න තව ගැඹුරු කාරණයක් මතක් කරලා දෙනවා. ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක් වුණත් තවදුරටත් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයන්ම උපාදාන කෙසේ වෙතත් මෙතෙන්දී පංචස්කන්ධයන්ම තවදුරටත් අර විදිහට ත්‍රිලක්ෂණය නැංවීමක් කරනවා නම් උන්වහන්සේට මෙලෝ වශයෙන් තවදුරටත් අර බොහොම ප්‍රසන්න බවකින් ඉන්න පුළුවන් බව, එහෙම නැත්නම් ditta dhamma සුඛයක් මෙලෝ වශයෙන් තව තව සැපවත් බවක් ඇති වෙන බව, මේක කිරීමෙන් අමුතු ලාභයක් නැහැ. ඒ කියන්නේ තවදුරටත් දුරු කර යුතු කෙලෙස් ප්‍රමාණයක් උන්වහන්සේ සතුව නැහැ. ඉදිරියට කරන්න දෙයකුත් රහතන් වහන්සේට ඉතිරි වෙලා නැහැ. නමුත් මේක කිරීමෙන් අර තව තව බහුලීකృత කිරීමෙන් මෙලෝ වශයෙන් යම්කිසි සුඛ විහරණයක්, සුව විහරණයක්, ශාන්ත විහරණයක් අත්වෙන බවත්, ඒ වගේම හොඳට තවත් මේ සිහිනුවන සති සම්පජඤ්ඤය පවත්වන්න පුළුවන් බවත් මේ සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා. ඉතින් එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අර කාපටික බ්‍රාහ්මණ මානවකයාට කියන්නේ ඔය කාරණාවම තමයි. ඒ කියන්නේ සත්‍යානුපත්තියක් පිණිස කුමක්ද කළ යුත්තේ? අර කලින් කරපු දේම නැවත නැවත කරන්න අවශ්‍යයි. තව තව දියුණු කරන්න අවශ්‍යයි. තව තව බහුලීකృత කරන්න අවශ්‍යයි. දැන් මේ විදිහට පිළිතුරු දුන්නට පස්සේ කාපටික බ්‍රාහ්මණ තරුණයා තව ප්‍රශ්නයක් නගනවා. දැන් එයාට ටිකක් ක්‍රමේ වැටහුණා. ඉතියා අහනවා, දැන් ඔන්න මම සත්‍යානුපත්තියක් තේරුම් ගත්තා. සත්‍ය බවට පත්වීමත් ඔන්න මම තේරුම් ගත්තා. ඒ ක්‍රමයක් මම ඔන්න භාගතුන් වහන්සේගෙන් අහගත්තා. එතකොට මේ සත්‍යානුපත්තියට බහුකාර ධර්මයේ මොකද්ද? ඒ කියන්නේ මෙබඳු සත්‍යයට පත්වීමක්, සත්‍යයම වීමත් වීමකට, එහෙමත් නැත්නම් මේ සත්‍යයේ මස්තකා ප්‍රාප්තියට, පරිපූර්ණත්වයට බහුකාර ධර්මයේ කුමක්ද? ඒකට බොහෝ සෙයින් උපකාර වන ධර්මයේ කුමක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට උපකාර වෙන්නේ අර පදහති කියන එක. පදන් වීරයක් අවශ්‍ය වෙනවා මේ සත්‍යානුපත්තියට. ඒ කියන්නේ මෙබඳු ප්‍රධාන වීරයක් වඩන්නේ නැතිව මේ වගේ ප්‍රබල සත්‍යානුපත්තියක් කරන්න බෑ. සත්‍යයේ මස්තක ප්‍රාප්තියක්, සත්‍යයේ පරිපූර්ණත්වයක් ලබන්න බෑ පදන් වීරයක් නැතුව. එහෙමනම් මේබඳු පදන් වීරයක් තමයි බහුකාර ධර්මයේ වෙන්නේ. බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ධර්මයේ වෙන්නේ මෙන්න මේ පදන් වීරය. ඊට පස්සේ අහනවා මේ පදන් වීරයට එතකොට බොහෝ සෙයින් උපකාර වෙන්නේ කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පදන් වීරයට බොහෝ සෙයින් උපකාර වෙන්නේ අන්නාර නිරීක්ෂණය. නැවත නැවත නිරීක්ෂණය. නැවත නැවත නිරීක්ෂණය කිරීම, අර තුලනය කිරීම, විමසා බැලීම තමයි මේ පදන් වීරයට හේතු වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නගනවා එබඳු නිරීක්ෂණයකට, හොඳට විමසා බැලීමකට ඒකට බොහෝ සෙයින් උපකාර වෙන්නේ කුමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අර දිගට පවත්වන උත්සාහය, වෑයම, නැවත නැවත හිත නැංවීම, ඒ දහම් නැවත නැවත තුලට නැවත නැවත හිත නැංවීම, අන්නේ උත්සාහය තමයි ඒකට බොහෝ සෙයින් උපකාර වෙන්නේ. ඊළඟට අහනවා එබඳු උත්සාහයකට මොකද්ද බොහෝ සෙයින් උපකාර වෙන්නේ, බහු උපකාර වෙන්නේ? අර ඡන්දය. ඒකට උපකාර වෙන්නේ අර කුසල ඡන්දය. මේක තවදුරටත් කළ යුතුයි, මේක පරිපූර්ණ කළ යුතුයි, මේකේ යම්කිසි කෙලපැමිණීමක් මං ගත යුතුයි, මේ ජීවිතයෙන් මම සාක්ෂාත් කළ යුතුයි කියලා අන්න ඒ හිතේ තියෙන කුසල ඡන්දය තමයි අර වගේ උත්සාහයක්, වෑයමක් පිණිස බහුකාර වෙන්නේ, බොහෝසෙන් උපකාර වෙන්නේ. ඊට පස්සේ ඒක තේරුම් ගත්ත කාපටික බ්‍රාහ්මණ මානවකයා අහනවා එබඳු කුසල ඡන්දයකට මොකද්ද බොහෝසෙන් උපකාර වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ධම්ම නිජ්ජානක්ඛන්තිය තමයි ඒකට බොහෝ සෙයින් උපකාර වෙන්නේ. අර ධර්මතා හොඳින් වැටහීම. හොඳට ධර්මයේ මේ ධර්මතා හොඳින් වැටහුණා නම් අන්න හිතේ තව තව ප්‍රසාදයක් පහළ වෙනවා. තව තව මේක කරන්න උවමනාවක් ඇති වෙනවා. මොකද ධර්මය දැන් එයාට වැටහිලා. එයාට දැන් පොඩ්ඩක් හරි දැන් ඒක සාක්ෂාත් වෙලා. ඒක පොඩ්ඩක් හරි Tamanට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේක වැටහිලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත්, Taman අත්දකින්න ධර්මයත් හොඳට සැසඳිලා සමානව ගිහිල්ලා. අන්න ඒ නිසාම දැන් හොඳ කුසල ඡන්දයක් තව දිගට කරන්න, මේක තව වඩන්න කුසල ඡන්දයක් පහළ වෙනවා. දැන් ඊට පස්සේ කාපටික බ්‍රාහ්මණයා අහනවා ඉබඳු මේ ධර්මයේ නිවැරදිව වැටහීමක්, ඉබඳු ධර්මයේ නිවැරදිව වැටහීමකට මොකද්ද බහුපකාර වෙන්නේ? ඒකට අන්න බුදුහාඳුර කියන අත්ථූප පරික්ඛාව. ඒ කියන්නේ අර්ථ පරීක්ෂා කරලා බලන්න ඕනේ. හොඳට අර්ථ පරීක්ෂා කරලා බැලුවොත්, මේකේ හේතු කාරණා විමසලා බැලුවොත් අන්න එතකොට තමයි මේ ධර්මයේ ගැන පැහැදීම ඇති වෙන්නේ. අර්ථ පරීක්ෂා කිරීමෙන්. ඒතර අර්ථ පරීක්ෂා කරන්න, අර්ථ පරීක්ෂා කිරීමකට මොකද්ද බහුපකාර වෙන්නේ? ඒකට මේ උදව් කරන්නේ මොකද්ද? අන්න ධර්ම ශ්‍රවණය, බණ අහන්න ඕනේ. සමා වෙන ධර්ම ධාරණය, තමන් තුළ හොඳට මතක තබා ගැනීම කියන එක තමයි ඒකට උපකාර වෙනවා කියලා මතක් කරන්නේ. එතකොට ධම්ම ධාරණයකට මහෝපකාරී වෙන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නය දැන් කාපටික බ්‍රාහ්මණයා අහනවා. එතකොට කියනවා ධර්ම ධාරණයකට බොහෝ සෙයින් උපකාර වෙන්නේ ධම්ම ශ්‍රවණය, ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒත් අපිට මෙතෙන්දී හිතා ගන්න පුළුවන් දැන් ඒ කාලේ හැටියට ධර්මයක් හිතේ දරා ගන්න නම් ඒ ධර්මය අහන්න ඕනේ. ඉතින් අද කාලේ හැටියට අපිට විවිධාකාර ක්‍රම වලින් මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්, පොත්පත් වලින් වෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, මේ নানা ප්‍රකාරකම ආද තියෙනවා. ඉතින් මේ කෙසේ නමුත් අපි එබඳු ධර්මයක් හිතේ දරා ගන්න නම් මේ තොරතුරු ටික අපි අරගන්න ඕනේ. එහෙමනම් ධර්ම ශ්‍රවණයක් කරන්න ඕනේ. සුතමේ ඥානයක් අවශ්‍ය වෙනවා. එබඳු සුතමේ ඥානයකට නැත්නම් ධර්ම ශ්‍රවණයකට බහුපකාර වෙන්නේ කොමක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන අර සෝතාව දහණය, කන් යොමු කිරීම, ඒ වෙතට කන් නතු කිරීම, ඒ වෙතට අවධානය යොමු කිරීම තමයි මේ ධර්මයක් ශ්‍රවණය කරන්න ඉගෙන ගන්න බහුපකාර වෙන්නේ. ඊට පස්සේ මේ කාපටික බ්‍රාහ්මණය අහනවා, එතකොට එබඳු කන් යොමු කිරීමකට බහුපකාර වෙන්නේ කොමක්ද? එතකොට කියනවා පෛරුපාසනේ, අර ගුරුවරයා ඇසුරු කරන්න ඕනේ, නැවත නැවත පොඩක් ගිහිලා අහගන්න ඕනේ. ඒ ආශ්‍රය නිසා තමයි මෙබඳු ධර්මය මේ කන් යොමු කිරීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට එබඳු ඇසුරු කිරීමකට බහුපකාර වෙන්නේ කොමක්ද? අන්න එතකොට කියන උපසංකමනේ, එයා වෙත පැමිණීම, එයා වෙත එළඹීම තමයි ඒකට උපකාර වෙන්නේ. ඊට පස්සේ අහනවා එබඳු එළඹීමකට මොකද්ද බහුපකාර වෙන්නේ? ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි එළඹෙන්නේ. ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි හොයාගෙන යන්නේ. ඉතින් දැන් මෙතෙන්දී ඇති වෙන ශ්‍රද්ධාව අර මුලින් කතා කරපු ශ්‍රද්ධාවට වඩා ටිකක් ගැඹුරු ශ්‍රද්ධාවක්. මුලින්ම ගුරුවරයෙක් හොයාගෙන යද්දී අපි තාම සාක්ෂාත් කරලා තිබුණේ නැහැ. තමා වශයෙන් දැකගෙන තිබුණේ නැහැ. එතෙන්දී තිබුණේ ශ්‍රද්ධාවක්. අපි අර ඊයේ කතා කළා මේ කාරණා 12ම ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. සද්ධා ජාතෝ උපසංකමතු, මේ සද්ධාවක් පහළ වුණා, හැබැයි තාම අමූලිකා සද්ධාවක්. ඒ කියන්නේ තාම පදනමක් සහිතපත් සද්ධාවක් නෙමෙයි. අර ගුරුවරයාගේ පොඩ්ඩක් බාහිරින් දැකලා එයා ගැන ප්‍රසාදයක් පහළ වෙලා මේ ගුරුවරයාගේ මේ අර එදා අනුරුද්ධ මහරත මේ අස්සජි මහරතන් වහන්සේව දැක්ක මේ උපතිස්ස පරිබ්‍රාජකයා, අපේ සරියුත් මහරතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක වශයෙන් මේ එළඹුණා. ඒ අස්සජි මහරහතන් වහන්සේව දැකලා මේ තාම සාක්ෂාත් කරලා නෙමෙයි, ඒ ඇතිවිච්ච ශ්‍රද්ධාව නිසා. මොකද බාහිරින් දැක්කා බොහොම ප්‍රිය මනාපයි, ගමන බිමන බොහොම ශාන්තයි, මේ කටයුතු කිරීම සියල්ලම බොහොම ප්‍රසාද එළවන සුළුයි. අන්න ඒ නිසා ශ්‍රද්ධාවක් පහළ වෙලා එළඹුණා. අන්න ඒ වගේ අපිත් කෙනෙක් වෙත එළඹෙන්නේ මේ බාහිරින් දැකලා එයාගේ තියෙන මේ ප්‍රසාදය නිසා, එයාගේ කටයුතු දිහා බලලා එයා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු නොකරන බව අපිට පොඩ්ඩක් තේරුණාට පස්සේ තමයි ප්‍රසාදයක් ඇති වෙලා එයා ඒ ගුරුවරයා වෙත පැමිණෙන්නේ. ඉතින් එතන තියෙන තාමත් අමූලික ශ්‍රද්ධාව, තාම නිකන් විශ්වාසයට ඇදහිල්ලට ආපු ගමනක් තාම තියෙන්නේ. නමුත් අර දැන් මේ සත්‍යානුපත්තියකින් පස්සේ, එහෙමත් නැත්නම් සත්‍යානුබෝධයකින් පස්සේ අපේ හිතේ මේ දේම නැවත නැවත වඩන්න දැන් මේ දියුණු වෙන ශ්‍රද්ධාව අර කලින් ආපු අමෝලිකා ශ්‍රද්ධාව නෙමෙයි. දැන් ඒක තමා තුළින්ම දැකලා මේ කියපු දේවල් තමා තුළින්ම සාක්ෂාත් කරලා යම් පමණකට හෝ සත්‍යය තොලගාලා තමයි දැන් මේ කටයුතු කරන්නේ. එයාටම දැන් තේරිලා යම් පමණකට දැන් බුදුරජාන් වහන්සේ කියපු දේවල් ඇත්ත බව, මේක තවදුරටත් නිකාම් හුදු ඇදහිල්ලක් නෙවෙයි, මේක ඇත්ත වශයෙන්ම අදත් මට තේරුම් ගන්න පුළුවන්, අදත් මට තේරෙනවා, අදත් මටත් මේක දැන් වැටහිලා තියෙනවා, මටත් තේරුණේ මේ විදිහටමයි කියලා. අන්න මේ තමන්ගේම ප්‍රත්‍යක්ෂය බුදුරජාන් වහන්සේගේ දේශනාවත් එක්ක ගැළපීම නිසා දැන් මේ පහළ වෙන ශ්‍රද්ධාවට කියනවා අවිච්ඡප්පසාදේ කියලා. ඒක දැන් ස්ථිර ශ්‍රද්ධාවක්. ඒක ඇවිල්ලා සකාරණ ශ්‍රද්ධාවක්, ආකාරවතී ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ දැන් පදනමක් රහිත ශ්‍රද්ධාවක් නෙමෙයි, හුදු අන්ධ භක්තියක් නෙමෙයි දැන් තියෙන්නේ, තමා තුළින්ම දැකලා ඒ නිසා පහළ වෙච්ච නොසෙල්වෙන ශ්‍රද්ධාවක්. ඒ නිසා මේ කරුණු 12 නැවත නැවත අපි බහුලීකృత කරන්න කරන්න, නැවත නැවත අපි වඩන්න වඩන්න, තව තව මේක දියුණු කරන්න දියුණු කරන්න, එතකොට මේ කාරණා 12 තව තව ප්‍රබල වීමක්, තව තව මේවැ කරුණු පැහැදිලි වීමක්, අපි ධර්මයේ තුලට තව ළඟා වීමක්, ධර්මයේම බවට පත්වීමක් තමයි එනම් පෙන්වුම් කරන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ දැන් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ සත්‍යානු රක්ෂණයක් දේශනා කරනවා. ඊළඟට ඉබඳු සත්‍යානු රක්ෂණයකදී අර විවෘත භාවයේ තබා ගත යුතු ආකාරය මතක් කරනවා. ඊට පස්සේ සත්‍යානු බෝධයක් පෙන්ලා දෙනවා. ඒ කියන්නේ නිවරදී ගුරුවරයෙක් වෙත එළඹිලා තමාම හොඳට ශ්‍රද්ධාවක් සහිතව පටන් අරගෙන ක්‍රමානුකූලව මේක හේතු යෑම නිසා තමන්ම මේක ප්‍රායෝගිකව වැඩි යුතුයි, තමන් තුළින්ම මේක සාක්ෂාත් කරගත යුතුයි, තමාගේම දෙයක් වශයෙන් දැනගත යුතුයි කියලා අන්න ප්‍රායෝගිකව මේ ධහමට එන බීමක් සත්‍යානුබෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ දේම නැවත නැවත වර්ධනය කිරීම හරහා, ඒ දේම තව බහුලීකృత කිරීම හරහා, පරිපූර්ණ කිරීම හරහා තමයි යම් දවසකදී කෙනෙක් සත්‍යානුපත්තියකට, වෙනත් වචන වලින් කියනවා නම් අරහත්ත්වයකට පත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික අපිට අද ඉතින් සාකච්ඡා කරන්න හම්බුණා මේ චංකී සූත්‍රයේ මුල් කරගෙන. ඉතින් අපි තවදුරටත් බලමු හෙට දවසේදීත් මේ චංකී සූත්‍රය මුල් කරගෙන තවත් ගැඹුරකට මේ බුදුරජාන් වහන්සේ අපිව අරගෙන යන ආකාරය. ඉතින් අද දවසේ ධර්මදේශනාවත් අප සියලු දෙනාටම අප කරගෙන යන භවන භාවනා කටයුතු සාර්ථකව කරගෙන යෑමට ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද ධර්මදේශනෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.